ඔබට ඉතිහාසය කියන විෂය එපා වෙන එක තැනක් තමයි දරුවනේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ටික ඉගෙන ගන්නකොට. නමුත් දැන් ඔබ තේරුම් ගන්න ඉතිහාසය කියන්නේ හරි රසවත් විෂයක්. ආණ්ඩුක්‍රම හරි ආශාවෙන් ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉගෙන ගත්තොත් නේද? එනිසා ආණ්ඩුක්‍රම ටික ඉතාමත් හොඳට ඔබට පැහැදිලි කළ දුළු යුතු නිසා තමයි මම මේ වැඩි කාලයක් අරගෙන එක කරුණක් වැඩි වැඩියෙන් ඔබට පැහැදිලි කරන්නේ සරලව. එහෙමනම් දරුවනේ මම ඔන්න යෝජනා හතරක් කිව්වා දැන්. එක, ලංකාව පළාත් පහකට බෙදන්න යෝජනා කරා. 15 දෙනෙකුගෙන් යුක්ත ව්‍යවස්ථාදායක සභාවක් හා 5 දෙනෙකුගෙන් යුක්ත විධායක සභාවක් හඳුන්වා දුන්නා. වැඩවසම් ක්‍රමය අහෝසි කරා. ඒ වගේම ලංකාවේ මුල් බැසගෙන තිබ්බ රාජකාරී ක්‍රමය අහෝසි කරා. ඉතින් බලන්නකෝ, කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින් වෙනස්කම් රැසක් ලංකාව තුළ සිදු කරා. එහෙනම් දරුවනේ, අපි පුංචි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ආපහු නැවත මුණ ගැහිමු. ඉතින් දරුවනේ, අපි දැන් නවත්තපු තැන සිට නැවතත් අපේ සාකච්ඡාව ඉස්සරහට ගෙන යමු. මං හිතනවා දැන් කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තියෙන අර අනියත බිය, ආණ්ඩුක්‍රම පිළිබඳව තියෙන අනියත බිය දැන් නැති වෙලා යන්න ඇති කියලා. හරි. දැන් ඔන්න එතකොට කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ කෝල්බ්‍රුක් සාමිවරයා ඇතුළු කොමිෂන් සභාව මොනවද ලංකාවට නිර්දේශ කළේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඊළඟට දරුවනේ, කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා අතර තවත් අතිශයින්ම වැදගත් යෝජනාවක් තමයි දරුවනේ ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කරන්නට යෝජනා කිරීම. ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ මිෂනාරී පාසල් පිහිටවලා තිබ්බා. ඒ මිෂනාරී පාසල් හරහා ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට කෝල්බ්‍රුක් කොමිසම යෝජනා කරනවා. ඇයි ඒ? අපිට ආදරේට නම් නෙවෙයි දරුවනේ. කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලංකාවේ ව්‍යාප්ත කිරීමට යෝජනා කරනවා. ඇයි දන්නවද? ලංකාවේ පරිපාලන කටයුතු සිදුවුනේ දරුවනේ ඉංග්‍රීසි භාෂාවෙන්. පරිපාලන කටයුතු සිදුවුනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි උගතුන් ලංකාවේ හිටියේ නැති නිසා ඉංග්‍රීසි උගතුන් බ්‍රිතාන්‍යයෙන් ගෙන්නන්න සිද්ධ වුණා. ඔබ කල්පනා කරන්න, ඉංග්‍රීසි උගතුන් බ්‍රිතාන්‍යයෙන් ගෙන්නන්ට කොච්චර වියදමක් යනවා ඇතිද? ඉංග්‍රීසීන්ට මේක දරන්න බැරි වුණා. ඒක ආර්ථික වශයෙන් ඉංග්‍රීසීන්ට අවාසිදායක තත්ත්වයක්. ඉංග්‍රීසි උගතුන් බ්‍රිතාන්‍යයෙන් ගෙන්නන්ට සිදු වුණා පරිපාලන කටයුතු වලට. ඉතින් ඉංග්‍රීසීන් කල්පනා කරනවා ඒක වියදම් අධිකයි, ඊට වඩා හොඳයි වියදම් අඩු කරගන්න පුළුවන් දරුවනේ ඉංග්‍රීසි භාෂාව ලංකාවේ ව්‍යාප්ත කිරීම තුළින්. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව ලංකාවේ ව්‍යාප්ත කිරීමට යෝජනා කරනවා. ඇත්තටම අපිට ආදරයට කළ දෙයක් නොවුනට මේ ඉංග්‍රීසි භාෂාව ලංකාවේ ව්‍යාප්ත කිරීම නිසා, ඉංග්‍රීසි භාෂාව ලංකාවේ ව්‍යාප්ත කිරීම නිසා ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් ලංකාවේ බිහි වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාප්තියත් සමගම ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් ලංකාවේ බිහි වෙනවා. ධනපතියෝ, ධනපතීන්ගේ දුවදරුවෝ ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනයට යොමු වෙනවා. වතු වගාවෙන් ධනවත්තු ධනපතියෝ, ඒගොල්ලන්ගේ දරුවෝ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න යොමු වෙනවා. ඒකෙන් වෙන්නේ දරුවනේ, ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් ලංකාවේ බිහි වෙනවා. ඒක ඇත්තටම සාධනීය ලක්ෂණයක්, හොඳ ලක්ෂණයක්. කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ ඉතා හොඳ සාධනීය ලක්ෂණයක් තමයි ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීමට යෝජනා කිරීම. ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් ලංකාවේ බිහි වෙනවා. ඔබ දන්නවද, පසු කාලයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉල්ලලා උද්ඝෝෂණ ව්‍යාපාර කරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ලබා දෙන්න කියලා වැඩිපුරම උද්ඝෝෂණ කරේ, ඉල්ලීම් කරේ මේ ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියේ මූලිකත්වයෙන්. එනිසා මේ ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කරන්නට යෝජනා කිරීම අතිශයින් සාධනීය වූ ධනාත්මක යෝජනාවක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. එහෙනම් ඔන්න ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කළ යුතුයැයි යෝජනා කරනවා. හොඳ යෝජනාවක් නේද? රයිට්. ඊළඟට දරුවනේ ඔන්න තවත් යෝජනාවක් මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මේක නම් අපිට එච්චර හිතකර විදිහට බලපාපු යෝජනාවක් නෙවෙයි. මේ යෝජනාව අපිට එච්චර හිතකර විදිහට බලපාපු යෝජනාවක් නෙවෙයි. මොකක්ද? ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් යුරෝපීය ජාතිකයන්ට පනවලා තිබ්බ සීමා ලිහිල් කරනවා දරුවනේ. මෙච්චරකල් ලංකාවේ ඉඩම් මිලදී ගැනීමේදී යුරෝපීය ජාතිකයන්ට සීමාවන් පනවලා තිබ්බා. ඕනේ ඕනේ විදිහට ලංකාවේ ඉඩම් මිලදී ගන්න යුරෝපීය ජාතිකයන්ට බෑ. නමුත් කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින් වතු වගාව දියුණු කරන්න ඕනවට මොකද කරේ? ඉඩම් මිලදී ගැනීම සම්බන්ධව යුරෝපීය ජාතිකයන් වෙත පනවලා තිබ්බ සීමා බන්ධන ලිහිල් කරා. දැන් මොකද වුනේ? යුරෝපීය ජාතිකයන්ට රිසිසේ ලංකාවේ ඉඩම් මිලදී ගන්න අවස්ථාව ලැබුණා. යුරෝපීය ජාතිකයන්ට ලංකාවේ ඉඩම් රිසිසේ මිලදී ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් දරුවනේ බලන්නකෝ, ලංකාවට අහිතකර විදිහට ඒක බලපෑවේ නැද්ද? මොකද වුනේ අන්තිමේට? යුරෝපීය ජාතිකයෝ ලංකාවට ඇවිල්ලා රිසිසේ ඉඩම් මිලදීගෙන වතු වගාවට යෙදෙව්වා. අන්තිමේට අපේ ගොවියට හේනක් කොටා ගන්න ඉඩමක් නැති වුණා මෙන්න මේ යෝජනාව නිසා. ඔබ දන්නවද, මේ යෝජනාව බලපෑවා 1848 දෙවෙනි නිදහස් අරගලයට පවා. ඇයි ඒ? ඉඩම් නැති වුණා. උඩරට ඉඩම් හිඟයක් ඇති වුණා. යුරෝපීය ජාතිකයෝ රිසිසේ ඉඩම් මිලදීගෙන හිව වතු වගාවට යෙදෙව්වා. ඉඩම් හිඟයකට මඟ පෑදුණා. ඉතින් දරුවනේ අන්න අපිට අහිතකර විදිහට බලපාපු යෝජනාවක් එනවා ඉතින්දි නේද? මොකක්ද? ඉඩම් මිලදී ගැනීම සම්බන්ධව යුරෝපීය ජාතිකයන් වෙත පනවලා තිබ්බ සීමා ලිහිල් කරනවා කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා තුළින්. ඊළඟට තවත් යෝජනාවක් මම ඔබත් එක්ක කතා කරන්නම්. ඒක තමයි දරුවනේ මේ සිවිල් සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට යෝජනා කරා. හොන්න හොඳ යෝජනාවක්. ඒක හොඳ යෝජනාවක් දරුවනේ. සිවිල් සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවාගත යුතුයයි යෝජනා කරා. ඉතාමත් හොඳ යෝජනාවක්. මොකද්ද දරුවනේ සිවිල් සේවය කියන්නේ? රජයේ උසස් තනතුරු. මෙච්චරකල් රජයේ උසස් තනතුරු සඳහා බඳවගත්තේ යුරෝපීය ජාතිකයන්. සුදුසුකම් තියෙන ශ්‍රී ලාංකිකයන්ට රජයේ උසස් තනතුරු වලට සම්බන්ධ වෙන්න අවස්ථාව තිබුණේ නැහැ. ඒ නිසා කෝල්බ්‍රුක් කමිසම තීරණය කරනවා සුදුසුකම් තියෙන ශ්‍රී ලාංකිකයන්ව රජයේ උසස් තනතුරු වලට බඳවා ගන්න. සුදුසුකම් තියෙන ශ්‍රී ලාංකිකයන්ව රජයේ උසස් තනතුරු වලට බඳවා ගන්න තීරණය කරනවා. ඒ කියන්නේ දරුවනේ සිවිල් සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගත යුතුයයි යෝජනා කරනවා. සිවිල් සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගත යුතුයයි යෝජනා කරනවා. ඉතාමත් වැදගත් යෝජනාවක්. මේ නිසා සුදුසුකම් තියෙන ශ්‍රී ලාංකිකයන්ට සිවිල් සේවයට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙනවා මේ ඔස්සේ. හොඳ යෝජනාවක් නේද? එතකොට දැන් ඔබට තේරෙනවාද, කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා අතරින් සමහරක් යෝජනා ලංකාවට හිතකර විදිහට බලපානවා, සමහරක් යෝජනා ලංකාවට අහිතකර විදිහට බලපානවා. දැන් ඔය ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීම, සිවිල් සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම, ව්‍යවස්ථාදායක සභාවක් හා විධායක සභාවක් හඳුන්වා දීම, මෙන්න මේ වගේ යෝජනා අපේ රටට හිතකර විදිහට බලපෑවා. සමහර යෝජනා දරුවනේ අහිතකර විදිහට බලපෑවා. ඔව්. එතකොට ඊළඟට ඔන්න තවත් මම ආර්ථික ශාස්ත්‍රයට බර යෝජනාවක් පිළිබඳව ඔබත් එක්ක විස්තරාත්මකව කතා කරන්නම්. ඉතින් මේව අපි ඉදිරියට කතා කරනවා දරුවනේ. මේවා ඔබ විස්තරාත්මකව දැනගන්න ඕනේ. හැබැයි මම ඔබට ඉස්සල්ලත් පැහැදිලි කරා, මම මේ පාඩම මේ තරම් දුරට ඉදිරියට සාකච්ඡා කරගෙන යන්නේ මෙතන ඉඳන් පටන් ගන්න පාඩම් මාලාව ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා. මම ඔබත් එක්ක 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දක්වා කරනවා. එතකොට මතක තියාගන්න, කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමයේ සිට 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දක්වා අපි ඉස්සරහට ඉගෙනගෙන යනවා අද ඉඳන්. ඉතින් ඒ පාඩම ඔබ හොඳට ග්‍රහණය කරගන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ පාඩම ඔබට විස්තරාත්මකව උගන්වන්නේ. යමෙකුට සිතෙන්න පුළුවන් මේ වැඩි නේද කියලා. වැඩි දරුවනේ. මේක වැඩි. ඇයි ඒ මම ඒ වැඩියෙන් ඉගෙන උගන්වන්නේ ඔබට? ඒ තමයි ආණ්ඩුක්‍රම කියන පාඩම ඔබට ඉතාමත් සරල කරලා දෙන්න ඕන නිසා. ආණ්ඩුක්‍රම කියන පාඩම ඉතාමත් සරල කරලා දෙන්න ඕන නිසා. එතකොට තේරුම් ගන්න ලේසි. මම මේ පාඩම කරලා ඉවරුණාට පස්සේ ඔබ ඔබේ පෙළ පොතේ 4 වෙනි පාඩම කියවන්න හරිම ලේසි වෙයි. ආන් එහෙම තමයි දරුවනි ඉගෙන ගන්න ඕනේ. අන්න එහෙම තමයි ඉගෙන ගන්න. දැන් මම මේ පාඩම කියලා දුන්නට පස්සේ ඔබ ඔබේ පෙළ පොතේ 4 වෙනි පාඩම කියවන්න ඉගෙන ගන්න දෙයක් නැති වෙයි. ඇයි? මම ඉතාමත් සරලව පැහැදිලිව ඔබට ඉගෙනුවේ මේ ආණ්ඩුක්‍රම කියන පාඩමේ. රයිට්. අපි කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමයට ප්‍රවිෂ්ඨ වෙමු. එතකොට කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා අතර ආර්ථික ශේත්‍රයට බර යෝජනක් තිබ්බා දරුවනි. ආර්ථික ශේත්‍රයට බර යෝජනක් තිබ්බා. අපි මේක ඉදිරියේදී විස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඒ වුණාට මේ යෝජනා යටතේ අපි මේක සාකච්ඡා කරමු දැන්. කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ ආර්ථික ශේත්‍රයට බර යෝජනා ඉදිරිපත් කරා. එකක් තමයි දරුවනේ රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. මොකක්ද? රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. මේ වෙනකොට කුරුඳු ලුණු වෙළඳාම සම්බන්ධව රජයේ ඒකාධිකාරයක් පැවතුනේ. කුරුඳු සහ ලුණු සම්බන්ධව රජයේ ඒකාධිකාරයක් පැවතුනේ. මොකද රජයේ ඒකාධිකාරයක් පැවතුනා කියන්නේ? කුරුඳු හා ලුණු විකිණීම මිලදී ගැනීම රජයේ යටතේ පැවතුනේ. විශේෂයෙන්ම ආර්ථික කටයුතු වල නිරත වීමේ අයිතිය රාජ්‍යංශයට තිබ්බේ. ඒකට කියනවා අපි දරුවනේ රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය. මොකද රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය කියලා කියන්නේ? රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය කියලා කියන්නේ කුරුඳු ලුණු ඇතුළු සමහර වෙළඳ ද්‍රව්‍ය විකිණීම සහ මිලදී ගැනීම කියන ඒ ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම රාජ්‍යංශයේ සතුව තිබ්බේ. ඒක රජයේ ඒකාධිකාරයක් බවට පත් වෙලා තිබේ. පෞද්ගලික අංශයට මැදිහත් වෙන්න අවස්ථාව තිබ්බේ නැහැ. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරයක් තිබ්බා. ආර්ථික කටයුතු වල නිරත වීමේ අයිතිය රාජ්‍යංශයේ සතුව තිබ්බේ. කෝල්බ්‍රුක් කොමිසම කල්පනා කරනවා රාජ්‍ය වෙළඳ ඒකාධිකාරයක් පැවතීම සංවර්ධනයේ බාධාවක්. රාජ්‍යංශයට විතරක් ආර්ථික කටයුතු වල නිරත වීමේ අයිතිය තිබීම සංවර්ධනයේ බාධාවක්. ඒ නිසා කෝල්බ්‍රුක් කොමිසම තීරණය කරනවා දරුවනේ. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කරන්න. තීරණය කරනවා. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා පෞද්ගලික අංශයටත් ආර්ථික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලබා දිය යුතු යැයි කෝල්බ්‍රුක් කොමිසම යෝජනා කරනවා. ඇත්තටම ආර්ථික ශේත්‍රයේ ප්‍රවර්ධනයක් ඇති කිරීම උදෙසා, ආර්ථික ශේත්‍රය තුළ පුළුල් වෙනසක් ඇති කිරීම උදෙසා ඉදිරිපත් කරපු යෝජනාවක්. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා පෞද්ගලික අංශයටත් ආර්ථික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් දරුවනේ මේ තුලින් පෞද්ගලික අංශයටත් පුළුවන් වෙනවා සක්‍රීය ලෙස ආර්ථික කටයුතු වල නිරත වෙන්න. එතකොට තරගකාරී බවක් ඇති වෙනවා. එක පැත්තකින් රාජ්‍යංශයත් ආර්ථික කටයුතු වල නිරත වෙනවා, එක පැත්තකින් පෞද්ගලික අංශයත් ආර්ථික කටයුතු වල නිරත වෙනවා. දැන් මේකට අපි කියනවා පෞද්ගලික ව්‍යවසායකත්වය ආරම්භ වෙනවා. පෞද්ගලික අංශයත් ආර්ථික කටයුතු වල නිරත වෙන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා පෞද්ගලික අංශයටත් ආර්ථික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලබා දෙනවා. ආර්ථික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලබා දෙනවා පෞද්ගලික අංශයටත්. රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා පෞද්ගලික අංශයටත් ආර්ථික කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලබා දෙනවා. මේ තුලින් පෞද්ගලික ව්‍යවසායකත්වය ආරම්භ වෙනවා. වාණිජවාදී ආර්ථික ක්‍රමයකට අවශ්‍ය මූලික පදනම ස්ථාපිත වෙනවා මේ යෝජනාවත් සමගම. මේ යෝජනාවත් සමගම. එහෙමනම් කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා අතර ආර්ථික ක්ෂේත්‍රයට බර යෝජනාවක් තමයි ඒ රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කරලා පෞද්ගලික අංශයටත් ආර්ථික කටයුතු වල නිරත වෙන්න අයිතිය ලබා දීම හොඳ යෝජනාවක්. හොඳ යෝජනාවක්. ධනවාදී ආර්ථිකයකට පදනම වැටෙනවා මේ ඔස්සේ. ඊළඟට දරුවනේ මේ බදු එකතු කිරීම සම්බන්ධව. බදු එකතු කිරීම සම්බන්ධව ගැටලුවක් තිබ්බා. එක එක විදිහට බදු අය කරා. මේ බදු එකතු කිරීමේ අවිධිමත් බවක් තියෙන බව කෝල්බ්‍රුක් කොමිසම දකිනවා. මම මේක ඉදිරි පාඩම් වලදී විශේෂයෙන්ම අපිට පස්වෙනි පාඩමේදී මේ පිළිබඳව විධිමත් විදිහට මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මේ බදු සිස්ටම් එකේ එහෙම නැත්නම් මේ බදු එකතු කිරීමේදී අවිධිමත් බවක් ක්‍රමානුකූලව බදු එකතු කිරීමක් ලංකාවේ සිදු වෙන්නේ නැහැයි කියන එක කෝල්බ්‍රුක් කොමිසම අවබෝධ කරගන්නවා. ඒ නිසා සියලු දෙනාගෙන්ම සමාන බද්දක් අය කරගන්න සියලුම ඉඩම් වලින් සමාන බද්දක් අය කරගන්න යෝජනා කරනවා. මොකද එකල රජයේ ආදායම් මාර්ගයේ බදු ආදායමනේ. එතකොට මොනවද මාළු බද්ද, ඉඩම් බද්ද, මත්පැන් බද්ද ආදී වශයෙන් බදු අය කරා. බදු බර මිනිසුන්ට දරන්නත් බැරි වුණා. ඒක වෙනම කතාවක්. ඉතින් මේ එක එක විදිහට බදු අය කරගත්ත එක එක මිනිස්සුන්ගේ. නමුත් කෝල්බ්‍රුක් කොමිසම තීරණය කරනවා සාධාරණ විදිහට බදු අය කරගන්න ඕනේ කියලා. ඒ කරලා සියලුම ඉඩම් වලින් සමාන බද්දක් මුදලින් අය කරගත යුතුයයි. සියලුම ඉඩම් වලින් සමාන බද්දක් මුදලින් අය කරගත යුතුයයි කෝල්බ්‍රුක් කොමිසම තීරණය කරනවා. කෝල්බ්‍රුක් කොමිසම තීරණය කරනවා සියලුම ඉඩම් වලින් සමාන බද්දක් මුදලින් ද්‍රව්‍ය වලින් නෙවෙයි මුදලින් අය කරගත යුතුයයි කෝල්බ්‍රුක් කොමිසම තීරණය කරනවා. මේක එක්තරා අතකට ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. මොකද අර ද්‍රව්‍ය වලින් බදු ගෙවන්න පුරුදු වෙලා හිටපු අය මුදලින් බදු ගෙවන්න සිදු වෙනකොට එතන ගැටලුවක් ඇති වෙනවා. නමුත් කෝල්බ්‍රුක් කොමිසම නිර්දේශ කරනවා සියලුම ඉඩම් වලින් සමාන බද්දක් මුදලින් ගෙවන්න කියලා. හොඳයි. බදු ක්‍රමයේ සංශෝධනයට ලක් කරනවා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනා මගින්. ඊට පස්සේ තවත් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. මොකද්ද? මේ වෙනකොට දරුවනේ දැන් ඔන්න වතු වගාව ලංකාවේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. වතු වගාව ලංකාවේ දැන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට වතු වගාවේ යෙදෙන අයට සාධාරණ පොලියකට ණය ගන්න ඕනේ. ඒ නිසා වතු වගාවේ යෙදෙන අයට සාධාරණ පොලියකට ණය ලබා දෙන්න ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කළ යුතුයයි යෝජනා කරනවා. හොඳ යෝජනාවක් නේද? ඉතින් බලන්නකො ලංකාව නව ලෝකයකට විවෘත කරනවා. ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කිරීමට යෝජනා කරනවා. හොඳ යෝජනාවක් කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ඉදිරිපත් කරපු. එතකොට දැන් බලන්නකෝ කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින් කොච්චර යෝජනා ඉදිරිපත් කරාද කියලා ඔබට තේරෙනව නේද? පැවති සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරෙනවා කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා වලින් පස්සේ. ඉතින් ඔබ තේරුම් ගන්න කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා ශ්‍රී ලාංකීය සමාජයට කොච්චර බලපෑවද කියන එක ඔන්න ඊළඟට මම තවත් පැත්තකට හැරෙනවා. ඔය කෝල්බ්‍රුක් සාමිවරයා 1829 දී ලංකාවට ආවනේ. 1930 දී චාල්ස් කැමරන් කියලා පුද්ගලයෙක් ලංකාවට එනවා. චාල්ස් කැමරන් කියන්නේ දරුවනේ නීති විශාරදයෙක්. චාල්ස් කැමරන් කියලා කියන්නේ නීති විශාරදයෙක්. නීතිය සම්බන්ධව පුළුල් දැනුමක් තියෙන කෙනෙක්. චාල්ස් කැමරන් කියන්නේ නීති විශාරදයෙක්. නීතිය සම්බන්ධව පුළුල් දැනුමක් තියෙන කෙනෙක්. චාල්ස් කැමරන් කියන්නේ. එයා ලංකාවට ඇවිල්ලා ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ අඩුපාඩු තියෙන බව දකිනවා. ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ අඩුපාඩු තියෙන බව දකිනවා. ලංකාවේ නීති ක්‍රමය තුළ අඩුපාඩු තියෙන බව දකිනවා. ඒ නිසා චාල්ස් කැමරන් විධිමත් අධිකරණ පද්ධතියක්, විධිමත් නීති පද්ධතියක් ලංකාව තුළ ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ අතර මෙන්න මේ අධිකරණ කටයුතු වලට අදාළ නීති පද්ධතියට අදාළ යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. අපි ඒවට කියනවා කැමරන්ගේ අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා. එකක් තමා හැම දිස්ත්‍රික්කයකටම එක උසාවි ගානේ හඳුන්වලා දෙනවා. දිස්ත්‍රික් උසාවි ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වලා දෙනවා. හැම දිස්ත්‍රික්කයකටම එක උසාවියක් හඳුන්වා දුනවා. ශ්‍රේෂ්ඨාධිකරණය බලාත්මක කරනවා. යුරෝපීය ජාතිකයන්ගේ නඩු අහන්න තිබ්බ වෙනම උසාවි පද්ධතිය අහෝසි කරනවා. මේ වෙනකොට දරුවනේ යුරෝපීය ජාතිකයන්ට අදාළ නඩු විසඳන්න වෙනමම උසාවියක් ලංකාවේ තිබ්බා. ඒක අහෝසි කරනවා. හොඳ යෝජනාවක්. ඇයි එක එක ජාතීන්ට එක එක උසාවි රටක තියෙන්න බැහැ. ඒ නිසා කෝල්බ්‍රුක් කොමිසම මොකද කරන්නේ? යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් පිහිටවලා තිබ්බ වෙනමම උසාවි පද්ධතිය අහෝසි කරනවා. ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරනවා. පොදු නීති ක්‍රමයක් ලංකාව තුළ ස්ථාපිත කරනවා. එතකොට අධිකරණ ශේත්‍රය තුළ පුළුල් වෙනස්කම් රැසක් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ඉදිරිපත් කරනවා. දැන් ඔබට තේරුණාද ලංකාවේ පැවති සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා වලට හැකියාව ලැබිලා තියෙනවා. අපි දැක්කා ආර්ථික ශේත්‍රයට බරවෙච්ච යෝජනා, දේශපාලන ශේත්‍රයට බරවෙච්ච යෝජනා, ආර්ථික ශේත්‍රයට බරවෙච්ච යෝජනා, දේශපාලන ශේත්‍රයට බරවෙච්ච යෝජනා, අධිකරණ ශේත්‍රයට බරවෙච්ච යෝජනා, සමාජීය ශේත්‍රය තුළ පුළුල් වෙනස්කම් ඇති කිරීමට සමත් වෙච්ච යෝජනා ආදී වශයෙන් කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා සමාජයේ සෑම ශේත්‍රයකටම බලපෑවා. අපි එහෙනම් පෙළගස්සමු දරුවනේ, කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය මගින් ලංකාවට ඉදිරිපත් කරපු යෝජනා: එක, ලංකාව පළාත් පහකට බෙදීම; දෙක, ව්‍යවස්ථාදායක සභාවක් හා විධායක සභාවක් හඳුන්වා දීම; තුන, වැඩවසම් ක්‍රමය අහෝසි කිරීම; හතර, රාජකාරී ක්‍රමය අහෝසි කිරීම; පහ, ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම; හය, සිවිල් සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට යෝජනා කිරීම; හත, රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම; අට, ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කිරීමට යෝජනා කිරීම; නවය, හැම ඉඩමකින්ම සමානාකාරයට බදු අය කරගත යුතුයැයි යෝජනා කිරීම; දහය, කැමරන්ගේ අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ අධිකරණ කටයුතු හා නීති කටයුතු සම්බන්ධව ඉදිරිපත් කරපු යෝජනා; පොදු නීති පද්ධතියක් ලංකාවේ ස්ථාපිත කරා; ස්වාධීන අධිකරණ පද්ධතියක් ලංකාවේ ස්ථාපිත කරා; විධිමත් අධිකරණ පද්ධතියක් ලංකාවේ ස්ථාපිත කරා; හැම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් උසාවිය ගානේ හඳුන්වලා දුන්නා; යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වෙනමම උසාවි පද්ධතිය අහෝසි කරා. මෙන්න මේ ආකාරයට කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා අපිට පෙළගස්සන්නට පුළුවන්. 1833 දී හඳුන්වලා දුන්න මේ කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය 1910 වෙනකම්ම දරුවනේ ක්‍රියාත්මක වුණා. 1910 වෙනකම්ම කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වුණා. ඉතින් අවුරුදු 75කටත් වඩා අධික කාලයක් එකම ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වීම නිසා දේශපාලන ශේත්‍රය තුළ යම් වෙනසක් ඇති වෙන්න ඕනේ වුණා. ඒ නිසා ලංකාවේ විවිධ සංවිධාන, විවිධ පුද්ගලයෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙන්න කියලා ඉල්ලීම් කරන්න පටන් ගත්තා. ඇයි? අවුරුදු 75කටත් වඩා වැඩි කාලයක් එකම ආණ්ඩුක්‍රමයක් තියෙනකොට ගැටලු ඇති වෙනවා. ඒ නිසා ඔය සර් ජේම්ස් පීරිස් වගේ අය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා ඉල්ලීම් කරන්න පටන් ගත්තා. 1908 දී ජේම්ස් පීරිස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ වගේම ලංකාවේ තිබ්බ විවිධ සංවිධානත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම පහතරට නිෂ්පාදන සංගමය, හලාවත සංගමය, යාපන සංගමය ආදී මේ ප්‍රාදේශීය සංවිධාන හා ලංකාවේ තිබ්බ ආර්ථික සංවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට දෙන්න කියලා විවිධ ඉල්ලීම් කරන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවනේ අපිට ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලැබෙනවා 1910දී. 1912 ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ඔන්න නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන්නට කියලා කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදිහට ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමයේ 1910දී ලැබෙනවා. ඒක 1912 සිට ක්‍රියාත්මක වෙනවා. මං හිතනවා කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමය පිළිබඳව ඔබට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. දැන් පෙළ පොත කියවන්න බය නැතුව ඔබට පාඩම ලේසි, හුඟක් ලේසි. එහෙමනම් පුරා පැයකට අධික කාලයක් ඔබ මාත් එක්ක ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉගෙන ගන්නට යොමු කරා. විශේෂයෙන්ම යටත් විජිත පාලන සමය තුළදී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදු වෙච්ච වෙනස්කම් කියන පාඩමේ තමයි දැන් අපි ඉන්නේ. මම මේ පාඩම දරුවනේ නිදහසෙන් පසු කාල පරිච්ඡේදය දක්වා ඉස්සරහට ගෙනියනවා. ඒ කියන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දක්වා එක දිගට ඕගොල්ලන්ට උගන්වලා ලංකා ආණ්ඩු ක්‍රමය අහවර කරන්න, ඉවර කරන්න මම හිතාගෙන ඉන්නේ. එහෙමනම් අපි ඊළඟ දවසෙත් නැවත මුණගැහෙමු.